සම්මා සම්බුදු සරණයි පින්වත් ඔබ සියලු දෙනාට. සදහතුනි, මනසින් උසස් මිනිසුන් භාග්‍යවතුන් වහන්සේ පිළිබඳව අප්‍රමාණ වූ ශ්‍රද්ධාවෙන් තමන්ගේ ජීවිතය මෙලවත් පරලවත් දිනන්නට වීරිය වඩනවා. එතුලින් අවබෝධයෙන් යුතුව ආනන්දයෙන් ප්‍රඥාව දකින ඒ මිනිසුන්ගේ හදවත් ඒ දහමින් ආමන්ත්‍රණය කරන බෞද්ධ රූපවාහිනී නාලිකාව මේ ගතවන ඉතාම වටිනා කාල සීමාව වස්සාන සමය අරමුණු කරගෙන ඔබේ දෙසවනට සමීප කරන සජීවී දේශනා මාලාව විමන් තැනෙන පිනක මහිම දේශනා මාලාවේ තවත් දේශනාවක් ආරම්භ කිරීමේ පරමාර්ථයෙන් සජීවීව ඔබව හමුවන්නේ. අද දේශනා පවත්වන ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී අපේ නම කියන්න අවසරයි පූජනීය හසලක සීල විමල පින්වත් ස්වාමින්ද්‍රයන් වහන්සේ. අපි හැම දිනම සාදු නාද පවතමින් নমස්කාර පූර්වකව පිළිගනිමු අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. විමානවත්තුවේ සඳහන් වන සුනික්කිත වග්ගයේ නන්දන විමානය අරමුණු කරගෙන මේ දහම් කාරණාවන් එකිනෙක පෙළ ගැසෙන සජීවී දේශනා වෙනුවෙන් අද ස්වකීය දායකත්වයෙන් කටයුතු කරන්නේ යාපහුව මහව පදිංචි සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මිය ප්‍රධාන ඒ පවුලේ පින්තුන් ඥාතීන් විශේෂයෙන්ම හිතමිත්‍රාදීන්ද සම්බන්ධ කරගෙන අපි ආරාධනා කරමු ඒ මෞතුමිය මූලික වශයෙන්ම භාග්‍යවතුන් වහන්සේ උදෙසා මල් පූජා කරන්න ඉතාම ඕනෑකමින් ශ්‍රද්ධාවෙන් සූදානම්ව සිටිනවා. ඒ වගේම එම පින්වත් මෙතනියට මා ආරාධනා කරනවා ගෞරවනීය ස්වාමින් වහන්සේට දෙහත් වට්ටිය පිළිගන්වා ආරාධනා කරන්නට කලාශිල්පීන් ශබ්ද පූජාවන් පවත්වන මේ මොහොතේ. සාදු සාදු සාදු. සදහතුනි, භව තිමිර දුරුකොට ඔබ වීර්‍ය වඩන්නේ අප්‍රමාණව ඒ භාග්‍යවතුන් වහන්සේ දේශනා කළ තථාගත ශ්‍රී සද්ධර්මයේ එකම මාර්ගයේ නිවන වෙතනම් එවෙනුවෙන් මේ උතුම් වූ දේශනාවත් ඉවහල් වේවා කියන ප්‍රාර්ථනාව හදවතේ තබාගෙන අප වෙනුවෙන් මේ දේශනාව පවත්වන්න ගෞරවනීය ස්වාමින් වහන්සේට ඇරයුම් කරමින් ඒ සඳහා පූර්වය ලෙස අපි සියලු දෙනා තිසරණ සහිත පංචශීලයේ සමාදන් වෙමු. සාදු නාදයක් පවත්ලා තෙවරක් নমස්කාර පාඨය සජ්ජහායනා කරමු අවසරයි අපේ හාමුදුරුවනේ. සාදු සාදු සාදු. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස.
බුද්ධං සරණං ගච්ඡාමි.
බුද්ධං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
ධම්මං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
සංඝං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඛාමි.
ဒුතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඛාමි.
ဒුතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි බුද්ධං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි ධම්මං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තතියම්පි සංඝං සරණං ගච්ඡාමි.
තිසරණ ගමනං සම්පූර්ණං
ආම බන්තේ
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි.
තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්කිතං කତ୍වා අප්පමාදේන සම්පාදේත.
ආම බන්තේ සාදු සාදු සාදු.
සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං.
සාදු සාදු
ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා. ධම්මස්සවන කාලෝ අයං බදන්තා.
සාදු සාදු සාදු.
නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස.
සාදු සාදු සාදු.
ඒ අපගේ ශාස්ත්‍රු සම්මා සම්බුදුරජාණන් වහන්සේට අපගේ නමස්කාරය වේවා.
සාදු සාදු සාදු.
සුපින්වත්නි, මේ පිනතුන් හැම දිනාම අදත් බලාපොරොත්තු වන්නේ බෞද්ධ රූපවාහිනිය තුළින් සජීවීව ධර්මානුශාසනාවට එකතු වන්නටයි. අද මේ දේශනාවේ දායකත්වයේ ගෙන කටයුතු කරන්නේ යාපහුව මහව පදිංචි සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මිය විසින්. මේ දේශනාවට බොහොම ශ්‍රද්ධාවෙන් දායකත්වයේගෙන කටයුතු කරනවා. එතුමිය ඇතුළු මේ රැස් වූ සියලු දෙනාටම දේශනාව අවසානයේ අපි අනුමෝදනා කරන්න බලාපොරොත්තු වෙනවා. දැන් ධර්ම ශ්‍රවණය කරන්නට කාලය. පින්වත්නි, මේ ධර්ම මාර්ගයේ යනකොට අපට ඉලක්කයක් තියෙන්න ඕන. ගමනාන්තය ගැන අදහසක් තියෙන්න ඕන. ගමනාන්තය ගැන අදහසක් නැති ගමනක් තියෙන්නේ කොහොමද? ගමනාන්තයක් නැති ගමනක් ගැන අපට හිතාගන්න බෑ. සාමාන්‍යයෙන් අපි බස් එකට ගොඩ වුණාම පළවෙනි කතා බහ මොකද්ද? ඔයා කොහෙටද යන්නේ? ඔයා කොතනද බහින්නේ? එතකොට ඔබට අදහසක් තියෙනවා. වල්මත් වෙච්ච බවක් නැහැ. ලස්සන අදහසක් ඔයාලට තියෙනවා ගමනාන්තය ගැන. එතකොට අපේ ගමනාන්තය ගැන අපිට මොකද්ද තියෙන අදහස? ඔබට නිකන්වත් හිතෙනවද මම කොහේයිද? මං කොහේ ඉඳලාද ආවේ? මේ දැන් මට මොකද්ද වෙලා තියෙන්නේ? ඇත්තටම මම කවුද කියලා ඔබ ඔබෙන් ප්‍රශ්න කරන්නේ නැති තාක්කල් ඔබට ගමන ගැනවත් ගමනාන්තය ගැනවත් කිසිම අදහසක් නැහැ. අයාලේ යෑමක් විතරයි අපේ ජීවිතවල තියෙන්නේ. ඒ නිසා මේ බුදුරජාණන්සේගේ ශ්‍රාවකයා එයා යන ගමන ගැන එයා දන්නවා. ඒ වගේම එයාගේ ගමන් මගේ විඩාව සංසිඳුවන අවස්ථා ගැනත් දන්නවා. දැන් මේ දිනවල මේ බෞද්ධ රූපවාහිනියෙන් මේ සන්ධ්‍යාවේ යන දේශනා විමාන වස්තුව ඇසුරු කරගෙන නිසිද්ධ කරන්නේ. විමාන වස්තුවේ තියෙන්නේ දෙවිවරු අතරට ගියපු කතාන්දර. නන්දන විමානෙත් එහෙම කතාවක් තියෙන්නේ. මට උවමනයි ඒ කතාවට වඩා. එබඳු තත්ත්වයකට පත්වෙච්ච කෙනෙක්ගේ ඇතුළාන්තේ කොහොමද වැඩ කරන්නේ? එබඳු තත්ත්වයට පත්වෙන්නේ කොහොමද කියලා කියන්නේ. මොකද අපට බොහොම පොඩි කාලෙකින් මේ ජීවිතය අතහැරිලා යනවා. නමුත් අපි ගමනාන්තය ගැනවත් ගමන ගැනවත් කිසිම අදහසක් නැතුව අපි මේ ගමනට එකතු වෙලා ඉන්නවා. ගමනාන්තය ගැනවත් ගමන ගැනවත් අපට කිසිම අදහසක් නැහැ. එහෙම අදහසක් නැතුව තමයි අපි මේ ගමනට එකතු වෙලා ඉන්නේ. දැන් බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාලා මේ ගමන් මඟ තුල උන්වහන්සේගේ දේශනාව අපට ලස්සනට පැහැදිලි කරනවා. අපේ කුසල සංස්කාරයන්ගේ වැඩිමත් එක්ක කොහොමද අපේ භව ගමනේදී සුගතිය හෝ දුගතිය පැනවෙන්නේ කොහොමද කුසලා කුසල තත්වයන් මත කියලා. පින්වත්නි, මේ මනසෙ තුල මැවෙන මානසික ගතියක් අපට තියෙන. ඒ මානසික ගතිය බාහිර ලෝකයට සසඳන තාක්කල් භවය කියලා එකක් පැනවෙනවා. භවය කියලා එකක් පැනවෙනවා. ඒ මානසික ගතිය බාහිර ලෝකයට සසඳන ගලපන තාක්කල් තමයි පින්වත්නි මේ භවය කියන එක පැනවෙන්නේ. ඉතින් මේ භව සංස්කාරයන්ගේ ස්වභාවය අනුව අපි යන ගමන් මඟ තීරණය වෙනවා. අවශ්‍ය නම් කෙනෙකුට සදාතනිකව නිවීම, ඒ කියන්නේ මේ නිවනට පත්වීම දක්වාම මේ ධර්මයේ ඇසුරු කරන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ කවදාවත් පින අභිනන්දනය කළේ නැහැ, පින් රැස්කිරීම බැහැර කළේ නැහැ, පින අභිනන්දනය කළෙත් නැහැ. බුදුරජාණන් වහන්සේ වදාළේ පින විදර්ශනා කරන හැටියටයි. මේ අපේ ජීවිත ඇතුලේ වෙලාවකට පින විපාකයේ පිණිස ඉදිරිපත් වෙනවා. ඒක ඒ වෙලාවට අපි හරියට සතුටු වෙනවා. පින විපාකයේ පිණිස ඉදිරිපත් වුණාම අපි හරියට සතුටු වෙනවා. සුඛ ආස්වාදයේ තමයි හිතේ තියෙන්නේ. හැබැයි පින්වත්නි, ඒක අනිත්‍ය වෙලා යන එකක්. ඒකයි මිනිසුන්ට හැම වෙලාවකම hina වෙලාම ඉන්න බැරි. මේ කුසල අකුසල සංස්කාරයන් අපේ ජීවිතවල ඉදිරිපත් වෙනවා. ඒ සුඛාස්වාදයට අදාළ කුසල සංස්කාරයන් අනිත්‍ය වෙලා යනකොට පින්වත්නි අකුසල සංස්කාරයන් අපිට ඉදිරිපත් වෙනවා. ඒ අකුසල සංස්කාරයන් ඉදිරිපත් වෙනකොට අර සුඛාස්වාදයේ පදනම් කරගත්ත කුසල සංස්කාරයන්ගේ අනිත්‍ය වීමත් එක්ක තමයි පින්වත්නි අකුසල සංස්කාරයන් ඉදිරිපත් වෙන්නේ. ඉදිරිපත් වුණාට පස්සේ මිනිසුන්ට සෝසුසුම් කඳුළු ජීවිතේ දුක් වේදනායක ගත කරන්න වෙනවා. ඒක මේ කවුරුවත් හදාපු එකක්වත් ලෝකේ කෙනෙක් එහෙම දුන්න එකක්වත් නෙමෙයි. Tamange ඇතුලේ කුසලා කුසල සංස්කාරයන් හැසිරෙන විදිය පින්වත්නි, කුසලා කුසල සංස්කාරයන් අපේ ජීවිතවල හැසිරෙන විදිය. ඒ නිසා මේ පිනද පවද දෙකම අනිත්‍ය වී යන නිසා අපි උත්සාහ කරන්න ඕන සුගතියත් අභිභවා ගිහින් සදාතනිකව නිවීමක් දක්වාම අපේ ජීවිතේ ගොඩනගා ගන්න අපි දක්ෂ වෙන්න ඕන. සදාතනිකව දුකේ නිමාවක් පිණිස අපි තුල දක්ෂතාවයක් තියෙන්න ඕන. ලංකාවේ බොහෝ බෞද්ධයන් තුල ඒ දක්ෂතාවය නැහැ. පින්වත්නි, මේ මනස තුල ඇති වෙන මනෝමය වශයෙන් මවාගෙන ඒ මානසික ගති යථාර්ථයක් කියලා හිතාගෙන දුවන ගමනක් අපට තියෙන. ඒක ඇතුලේ අපට ධර්මයට එකතු වෙන්න බැරි. ඒ ධර්ම ස්වභාවය අපේ ජීවිතයේ ඇතුලේ නැති නිසා. දැන් බලන්න, කෙලෙස් එක්ක එකතු වෙන එක ලේසි නැද්ද කියලා? අකුසලයන් එක කෙලෙස් එක එකතු වෙලා ඉන්න පුළුවන්. සමහරවිට මේ දේශනාවක් වුණත් අහද්දී ඒක කොච්චර අමාරුද කියලා බලන්න. සමහර අයට ඉන්න බෑ, විනාඩි 10ක් 15ක් දේශනාවකට උනත් වාඩි වෙලා ඉන්න බෑ. එහෙට දඟලනවා, මෙහෙට දඟලනවා, මොන හරි ටොපියක් හරි කටේ දා ගන්නවා. නමුත් ඔයගොල්ලෝ ගෙදර ඉඳලා රූපවාහිනිය නිකන් TV බල බල ඉදී ටොපි කකාද ටෙලිනාටි බලන්නේ. ඒ වුණාට අපිට තේරෙනවා මේ දේශනාවට එනකොට යා ටොපි එකක් අරන් ඉන්නේ සමහර අය. ඒ මීට ඒක කටේ දාගෙන තමයි වාඩි වෙලා ඉන්නේ. ඇයි මේ නිදි කිරා වැටෙනවා විනාඩි 10ක් 15ක් යනකොට? ධර්ම ඡන්දේ නැහැ. කුසලයට ඡන්දයක් නැහැ. ආපු කමට වාඩි වෙලා ඉන්න කමක් තියෙන. මේ කුසල ඡන්දය කියන එක හරි යොමනා කරනවා නැත්තම් පින මෝරන්නේ නැහැ. සුගතිය ගැන මොන කතාද එහෙමනම්? ඔයගොල්ලෝ හිතනවද දැන් මේ දවස්වලම විමාන වස්තු පාලියෙන් ලංකාවේ චිරප්‍රසිද්ධ දේශකයන් වහන්සේලා ඇවිල්ලා බෞද්ධ රූපවාහිනිය හවස 4ට සජීවී දේශනාවේදී අර විමානයේ මේ විමානයේ කී කී අපිට දැන් උගන්වනවා? ඔයාලා හිතනවද ඔයගොල්ලෝ බොහොම පහසුවෙන් ඒ බඳු සුගතිගාමි තත්ත්වයන්ට දෙවිවරු අතරට පත්වේවි කියලා ඔයගොල්ලන්ට නිකන් හිතෙනවද? පින්වත්නි, සුගතියට යන්නේ එක බොහොම දුෂ්කර දෙයක්. ඒකට හේතුව තමයි කෙනෙක්ගේ ජීවිතයේ ඇතුලේ ඔය විමාන වස්තුවේ තියෙන සුගති භූමියට යමෙක් එකතු වෙන්නේ හොඳට ශ්‍රද්ධාව වඩලා තියෙන්න ඕනේ. එයා ධර්ම මාර්ගය තුල ඉන්න ඕන. ඒ වගේම යාට සතර සතිපට්ඨාන ආදී ධර්මයන් පිළිබඳ යම් අදහසක් තියෙන්න ඕන. මේ ඇති වෙන නැති වෙන ලෝකයක්, අනිත්‍ය වී යන ලෝකයක්, මේ ලෝකේ මත තැවරිලා ඉන්න ඕන ලෝකයක් නෙමෙයි මේ කලකිරිය යුතු ලෝකයක් කියලා එයාට යම්කිසි ආකාරයක මේ සමුදය සත්‍යද, නිරෝධ සත්‍යද, ඇති වෙන නැති වෙන ස්වභාවය පිළිබඳ යම්කිසි අදහසක් තියෙන්න ඕන. ඒකට අපි සතිය කියලා කියනවා. දරුවෝ ගැනත් හිතනවා, බිරිඳ ගැනත් හිතනවා, ස්වාමියා ගැනත් හිතනවා, ගෙවල් දොරවල් ගැනත් හිතනවා, ඉඩකඩම් දේපළ මිල මුදල් ගැනත් හිතනවා, රටේම ඉන්න දේවල් ගැන හිතනවා. එහෙම හිත හිතා ඉන්නකොට යාගේ සිත වික්ෂිප්තයි, විසිරුණු සිතක් තියෙන්නේ. ඔගොල්ලෝ හිතනවා දෙබඳු විසිරුණු සිතකින් කෙනෙක් මිය ගියොත් සුගතියයි කියලා. යන්නේ නැහැ මේ විමාන වස්තු පාලිය අපි කතා කළාට තේරුමක් නැහැ. මේ අපි බලන්න ඕන යමෙක් සුගතියට පත්වීමට අයිති ආධ්‍යාත්මික ගුණධර්ම මොනවද කියලා. ඒ ගුණධර්ම අපි කියනවා සීක ධර්ම කියලා, ඉන්ද්‍රිය ධර්ම කියලා විටක කතා කරනවා. සද්ධා, විරිය, සති, සමාධි, පඤ්ඤා. සමාධිය කියලා කියන්නේ මේ ඒ පුද්ගලයාගේ සිත නොවිසිරී පවතින්න ඕන. විසිරෙන සිතක් නම් තියෙන්නේ නොයේ කරමුණු පස්සේ දුවන ගමන් මැරුණොත් එහෙම ඔයාලා හිතනවද සුගතියයි කියලා? ලංකාවේ කාන්තාව උදේ කාලේ මැරුණොත් කොච්චර බණ අහලා හිටියත් දුගතියන්. හොඳට බලන්න ලංකාවේ කාන්තාව උදේට කොච්චර කලබලයිද කියලා, විසිරුණු සිතකින්ද වැඩ කරන්න කියලා. ඒකට සමහරට නෑ ඉතින් මම නම් ඉන්න උත්සාහ කරනවා හාන්දුරනේ, මේ දරුවොත් එක්ක බෑ, මේ අපේ ගෙදර අයත් එක්ක බෑ, හැම එකක්ම මගෙන් මිල්ලනවා, රෙදියයන් කරන්න ඕන, කෑම බඳින්න ඕන, කෑම පෙට්ටියට කෑම එක දාන්න ඕන, වාහනින්න කලින් බබාව ලෑස්ති කරන්න ඕන. ඉතින් මේක යුද්ධයක් නේ හාඳුරුණී කියලා කිව්වට, ඔයාලා එහෙම කිව්වා කියලා ඕගොල්ලොත් එක්ක දුක බෙදාගන්න ඔය දරුවවත් ස්වාමියාවත් කවුරුවත් එන්නේ නැහැ. මේ සංසා ඉපදි ඉපදි මැරි මැරි යන ගමන හුදෙකලා ගමනක්, අත්වැල් අල්ලගෙන යන එකක් නෙමෙයි. ඒ නිසා කොයි මට්ටමකද වුණත් අපි දක්ෂ වෙන්න ඕන නොවිසිරුණු සිතකින් වාසය කරන්න. අපේ සිත් ගොඩාක් විසිරිලා, උදේ ලංකාවේ කාන්තාවක් පහේ ඉඳලා 9 විතර වෙනකන් ඉන්නේ පුදුමාකාර විසිරුණු සිතකින්. වල හිතනවද සුගතියයි කියලා? අපි ලස්සනට දේශනාව කරද්දි කියනවා මෙහෙම දන් දීලා අරේ හරේ ගියා, මේ විදියට මේ පන්සිල් සමාදන් වෙලා එයා ඒකෙදි මැරිලා අන්න සුගතිය ගියා කියලා කියනවා. නමුත් අපි ඉන්නේ විසිරුණු සිතකින් නම් අපි ඉන්නේ අවදානමක. පින්වත්නි, ඒ බඳු අවදානමක් ඇතුලේ කවුද ඔබට කිවි සුගතිය යනවා කියලා? ඒක බොරුවක් නේ පින්වත්නි. පින්වත්නි, පළවෙනි එක තමයි අවදානම තේරුම් ගන්න ඕන. අවදානම තේරුම් ගන්න නැති කෙන අවදානමේ මිදෙන්නේ නැහැ. මිදෙන්නේ මෙහෙමයි, මිදෙන්නේ මෙහෙමයි කියලා කෙනෙක් කතා කළාට අවදානම තේරුම් ගන්න ඕන. අපි ඉන්නේ අවදානමක. අපි ඉන්නේ හෙටක් නැති ලෝකයක. අපි මේ මොන විදියට පිළිවෙලට ඇවිල්ලා මේ බඳු ශාලාවක වාඩි වෙලා හිටියත් අපි ඉන්නේ හෙටක් නැති ලෝකයක. අපි මේ එකතු වෙන්නේ හෙටක් නැති රාත්‍රියකට. හෙට ඉර පායන්නේ නැහැ නෙමෙයි, ඉර පායනකොට මට නැගිටින්න පුළුවන් වෙයිද කියන ඉතාම අවිනිශ්චිත, අසාර්ථක, ඕනෑම වෙලාවක වැටෙන්න පුළුවන් ජීවිතයක් නේ අපිට තියෙන්නේ. ඒ බඳු ජීවිතයක් තියෙන බව අපි අමතක කරන්න හොඳ නැහැ. එහෙම ජීවිතයක් අපිට තියෙන්නේ. එතකොට එබඳු ජීවිතයක් ඇතුලේ අපි රසවත් කළාට වැඩක් නැහැ. මෙහෙම සුගතියට ගියාලු. ඇත්තටම සද්දා මාත්‍රයක් කෙනෙක් සුගතියට අරන් ගියා. නමුත් ඒ කාලේ මිනිසුන්ගේ සිත් මෙච්චර අවුල් නැහැ. අද මිනිසුන්ගේ හිත් කොච්චර අවුල් වෙලාද කියලා බලන්න. කොච්චර කැළඹුණු මානසිකත්වයක්ද තියෙන්නේ කියලා බලන්න. අරමුණක් අරමුණක් ගානේ කොච්චර විසිරිලාද හිත කියලා බලන්න. පින්වත්නි, යාට බුදුරජාණන්සේ ගැන සැකසංකා උපදිනවනම්, ධර්මී ගැන සැකසංකා උපදිනවනම්, සංගයා ගැන සැකසංකා උපදිනවනම්, මාර්ගය ගැන සැකයි නම්, ප්‍රතිපත්තිය ගැන සැකයි නම්, සිල් ගුණ ධර්ම රකින්න එක තේරුමක් තියනවද නැද්ද කියලා එයා ඉන්නේ අවිනිශ්චිත තත්ත්වයක නම් මොන සුගතියක්ද පින්වත්නි? හැම වෙලාවකම එයාට එයාගේ සිත පේන්නේ නැත්නම්, එයාගේ සිත දකින්න එක කුසලයේ කියලා එයා පිළිගන්නේ නැත්නම්, මගේ සිත ඉපදී බිඳී යන කම දකින්න එක නූපන් කුසලයේ කියලා පිළිගන්නේ නැත්නම්, කුසල් එයා එළිය හොයාගෙන ආරන්නේ ගානේ කුටිසෙනසුන් ගානේ දුවන කමක් නම් එයාට තියෙන්නේ පින්වත්නි පැටලිලානේ. අපිට මගේ හිත දකින්න එක තරම් මට තවත් කොහෙද කුසලයක් තියෙන්නේ? ඒබඳු ඒ මගේ හිත දකින්නකොට මගේ සිතේ පවතින ආවේනික ස්වභාවයක් පවතිනවා. මොකද්ද? ඉපදෙන බිඳෙනකම, හටගෙන නිරුද්ධ වෙනකම, ඇති වෙලා නැති වෙලා යනකම, ඒ ඉපදීම බිඳීම මත පිහිටා අනිත්‍ය වශයෙන් මගේ සිත අනාත්ම වශයෙන් අනේ මගේ පාලනයෙන් ගිලිහිච්ච සිතක් නේ මට තියෙන්නේ කියලා එයාට දකින්න පුළුවන් නම්, ඒ දකින්න දකින්න එක නූපන් කුසලයේ විදියට දකිනවා නම්, ඒ බඳු ශ්‍රාවකෙක් තමයි යාන්තම් ඔය විමා සුගතිය පැත්තටවත් යන්නේ. ස්ථිරයි එයා අනිවාර්යෙන් ඒ චින්තනය දිනු කළොත් මේ ජීවිතේදීම සෝතාපන්න ඵලයට පත් වෙනවා. ඒක ස්ථිරයි පින්වත් නී. එතකොට දැන් ඒ වගේම එයාට එයාගේම ගතද, එයාගේම සිතද ජරා මරණ ශෝක පරිදේව දුක්ඛ දෝමන උපායාසයන්ගෙන් බැටකන විදියට කියව ගන්න බැරි නම්, එහෙම කියවා ගන්න බැරි තැනක පින්වත්නි එයාට තියෙන්නේ අසමාහිත සිතක්. ඒ බඳු සිතක් තියෙන කෙනා මේ මාසෙකට සැරයක් පන්සලට දානි දුන්න කියලා එයාට ලොකු ගැළවීමක් නැහැ. මේ සංසාරේ එච්චරට අවදානම් එකක්. අරමුණක් අරමුණක් ගානේ සිත නොසන්සුන් නම්, විසිරිලා නම්, අසමාහිතයි නම්, කලබලකාරීකමක් නම් තියෙන්නේ. ඒ කලබලකාරී මානසික ස්වභාවයක් ඇතුලේ පින්වත්නි අපට සුගතියක් නැහැ. පින්වත්නි ඔබට ඔබේ ජීවිතයේ ඇතුලේ විදර්ශනාත්මක හැකියාවක් නැත්නම්, එහෙම හැකියාවක් නැති තැනක විදර්ශනා ඥානෙ, යථාභූත ඥානෙ, ලෝකේ ඇත්ත ඇති සැටියෙන් දකින්න හැකියාව අපිට එහෙම දකින්න බෑනේ. අපි දකින්නේ අපිට ඕන විදියට. මිනිසු කියන්නේ නිකන් කතාවටත් කියන්නේ මේ මම කරන්නේ මට ඕන දේ. ඒකට මැදිහත් වෙන්න එපා කියලා මිනිසු කියන්නේ. මම දන්නවා කරන්න ඕන එක කියලා එයාගේ හුදු මතවාදයට වටිනාකම් දෙනවා උදයත්ත ගාමිනී ප්‍රඥාවකින්. එහෙමත් නැත්නම් යථාභූත ඥානයකින් එයා අත්දකින ලෝකේ දකින්න වෙනකොට එයාට ඕන විදිහට ලෝකේ කියවනවා. එයාට ඕන විදිහට ලෝකේ බලපෑම් කරන්න හදනවා. ඇයි? එයාගේ ජීවිතේ ප්‍රඥාව හොඳටෝම මොට වෙච්ච එක. එහෙම ප්‍රඥාව මොට වෙච්ච තැනක අපි කතා කරනවා සුගතියට යෑමක් ගැන. පින්වත්නි අපි ඉන්නේ සුගතියට යන්න පුළුවන් මට්ටමක නෙමෙයි. යාන්තම් සුගතියකට යන්නේ ඇතුලේ ධර්මයක් වැඩිච්ච මිනිහෙක් විතරයි. මේ කාලේ අපිට ලොකු අභියෝගයක් ඇයි? කෙලෙස් වට කරලා ගහන්නේ. කෙලෙස් වට කරලා ගහන්නේ. ඔබට මේ ඔබට තියෙන පුංචි දෙයයි කරන්න. මොකක් දන්නවද? සුගතියට යන්න පුළුවන්, නිවනටපත් වෙන්න පුළුවන්. මේ ලෝකේ රිද්මය කියවන්න පින්වත්නි. මේ ලෝකේ එකම රිද්මයකට යන්නේ. හොඳට ලෝකයට ඇහුම් කන් දීගෙන ඉන්න. ලෝකයට කන් දෙන්න උදේට නැගිටලා. හොඳට ලෝකයට යථාර්ථවාදීව ඇහුම් කන් දෙන්න. කුරුල්ලෝ කෑ ගහනකොට හිතන් දකින්න තිරිසන් ලෝකේ දුක. හරි ආස්වාද ජනක උදෑසනක් විදියට කුරුල්ලෝ නාද කරන උදෑසනක් පිළිගන්න එපා. කෙලෙස් සහගත ලෝකයෙන් පිළිගත්තර කමන්නේ. ගෙදර තියෙන මාළු ටැංකිය දිහා බලාගෙන තිරිසන් ලෝකේ දුක දකින්ද? එතකොට ඔය පින්නතුන්ලාට මාළුන් කෑම දානවා වෙනුවට ලොකු ආධ්‍යාත්මික මට වැඩක් තියෙන බව දැනේ. තමන්ට වෙන ගමන් මගක් තියෙන බව දැනේ. ඒක තේරුම් ගන්න පින්වත්නි. ඒ ලෝකේ රිද්මයට ඇහුම්කන් දෙන්න. හැම වෙලාවකම ලෝකේ අතවනනවා එක දෙයකට. මොකද්ද? ඔබ ඉපදී සිටින්නේ නැවත නූපදවීම පිණිසයි කියන ලෝකේ යථාර්ථය කියන්න මේ ස්වභාව ධර්මයේ රිද්මය නිරතුරුව උත්සාහ කරනවා. අපි ඒකට ඇහුම්කන් දෙන්නේ නැහැ. ඒ ලෝකේ රිද්මයේ දෙස බලාගෙන ලෝකයේ මේ බිඳෙන විදිය, හටගෙන බිඳින විදිය, ඉපදිලා නිරුද්ධ වෙන විදිය, සමුදේ වෙලා නිරුද්ධ වෙලා යන විදිය, මේ අනාත්මීය ලෝක ස්වභාවය තුළ මේ ලෝකය වසඟේ පවත්වන්න බැරි බව, ලෝකය එකම රිද්මයකට ගලාගෙන යන විදිය, මේ ස්වභාවික රිද්මයට අවශ්‍ය තාලයක් තියෙන බව ඔය පින්නතුන්ලා දකින්න. එහෙම දැකලා ඔයාලගේ ජීවිතේ දිහාට හැරෙන්න. ඔයාලගේ ජීවිතයට හැරිලා ඒ රිද්මය තමන්ගේ ඇතුලේ වැඩ කරන විදිය බලන්න. තමන්ගේ ඇතුලේ ඒ රිද්මය ස්වභාව ධර්මීට අයිති රිද්මය තමන්ගේ ඇතුලේ වැඩ කරන විදිය බලන්න. ඒ තමන්ගේ ඇතුලේ වැඩ කරන රිද්මයයි මේ ස්වභාව ධර්මයේ රිද්මයයි ස්වභාවිකත්වයට අයිති රිද්මය අතර වෙනස බලන්න. එතකොට ඔයාලට පෙනේවි මේ පැත්තේ ස්වභාව ධර්මයෙන් අවිඥානිකයි, මේ පැත්තේ සවිඥානිකයි, ඔච්චරමයි වෙනස. ඊට පස්සේ බලන්න මගේ විඥානයේ නිරුද්ධ වුණොත් මට මොකද්ද වෙන්නේ? අර ස්වභාව ධර්මයටම එකතු වෙන එක විතරයි වෙන්නේ. මේ කොස් ගස් වලට, පොල් ගස් වලට, අරවට මේවට පැටලි පැටලි හිටියට කිසිම උරුමයක් නැති ජීවිතයක්. උරුමයක් නැති ජීවිතයක්. උරුමයක් තියෙනවා යයි මනස තුල විතරක් මවාගෙන ඉන්න ජීවිතයක්. මනස උඩ විතරයි ලෝකේ තියෙන්නේ. එහෙම ලෝකයක් තියෙන බව කවුරුත් දන්නේ නැහැ. ඔයාලගේ උගත්කම් බුද්ධිමත්කම් කවුද දන්නේ? ඔයාලනේ දන්නේ. දැන් මේ ශාලාවට ආපු මේ බොහොම වැදගත් කණ්ඩායමක් මෙතන බණ ඇව්වට ඔයාලා මොන මට්ටමේද, ඔයාලගේ උගත්කම් කොහොමද, ඔයාලා විශ්වවිද්‍යාලවල ගිහින් තියෙනවද, PhD එකක්ද තියෙන්නේ, දෙක මම දන්නවද? මට ඒක වැඩක් නෑනේ. ඒක ඔයාලගේ පුද්ගලික ජීවිතයට අදාළ තත්ත්වයක් නේ. ඒක පුද්ගලික ජීවිතයට අදාළ තත්ත්වයක්. එතකොට මේ පුද්ගලික ජීවිතයේ தત્ත්වය ලෝකේ ඉස්සරහ තියන්න පුදුම මහන්සියක්, විශාල පීඩාවකට අපිපත් වෙනවා. තමන් ඔසවා තබන්න, තමන් උස්මතු කරන්න. පින්වත්නි, තමන් උස්මතු කරලා හරියන්නේ නැහැ. ධර්ම ස්වභාවය උස්මතු කරගන්න ජීවිතය ඇතුලේ. කවදාවත් අපගේ සාරිපුත්තයන් වහන්සේ තමන්ගේ ස්වභාවය උස්මතු කළේ නැහැ. උන්වහන්සේ තුල ප්‍රකට වුණේ ධර්ම ස්වභාවය විතරයි. කවදාවත් මම සාරිපුත්ත කියලා නැහැ. හඳුන්වලා දෙද්දිවත් කියලා නැහැ. ඔබවහන්ස කවුද කියලා කවුරු හරි කෙනෙක් ඇහුවොත්, ඔයා මං ගැන දන්නේ නැද්ද? මම මේ සාරිපුත්ත හැඳුරෝනේ. මම මටනේ පළවෙනි ආසනේ හම්බෙන්නේ. මමනේ අග්‍රශ්‍රාවක. ඔයා දන්නේ නැද්ද ඒක? කවදාවත් කියලා නැහැ. කොහොමද කිව්වේ? මම මේ ආයුෂ්මතුනි, මගේ අම්මගේ නම සාරි බැමිණිය. ඒ සාරි බැමිණියගේ පුත්‍රයා නිසා මට සාරිපුත්ත කියලා තමයි කට්ටිය කියන්නේ. නා එතකොට තමයි අර ආයෙත් දාඩිය දාන්නේ. අනේ මේ බුද්ධ ශාසනයේ පළවෙනි ශ්‍රාවක වූ සාරිපුත්ත මහරහතන් වහන්සේ නව මේ කියලා. අර ධර්ම ස්වභාවයට එකතු නම් තමන් ඔසවා තබන්න, ආත්මීය ස්වභාවයකින්, පුද්ගල භාවයකින් ලෝකයේත් එක පැටලෙන්න එයා තුල දැඟලීමක් නැහැ. එයා ඇත්තට මහන්සි වෙන්නේ නැහැ. ඒක හේතුව තමයි ওই පින්තුලට මෙන්න මේ ටික තමයි කරන්න තියෙන්නේ. පළවෙනි එක ස්වභාව ධර්මයට කන් දෙන්න. සුගතියේ බය නැතුව යයි. නිදාගෙන නැගිට්ටා වගේ සුගති විමානයක යාගේ ජීවිතේ පහළ වෙයි. ඇයි? එයාගේ ඇතුලේ නිකං ආයාසයකින් නෙමෙයි, નિરાයාසයෙන් ಗುಣධර්ම වැඩෙනවා. මේ ස්වභාවයට එකතු වුණාම නිකං අපිට දැන් ಗುಣධර්ම කියලා අමුතුවෙන් වෙලාවක් ඕන වෙලාන එක හදන්න. ඒකනේ මිනිස්සු පොයට පන්සල් ඇවිල්ලා ඒ අනුව ජීවිතේ ගෙවන්න හදන්නේ. හඳ පේනකොට මේ පොයට පන්සලට එහෙම කියන එක ඉතා හොඳ දෙයක්. ගුණධර්ම කියන්නේ ජීවිතේටම අදාළ දෙයක්. ජීවිතය ඇතුලේ ගුණධර්ම නැති මිනිස්සුන්ගේ ජීවිත ඒවට මොනවද වෙන්නේ කියලාත් හිතා ගන්න බෑ. ඒ නිසා පින්වත්නි, මෙන්න මේ ස්වභාවය තේරුම් ගන්න. එක, ස්වභාව ධර්මයේ රිද්මය තේරුම් ගන්න. ස්වභාව ධර්මයේ රිද්මයක් තියෙනවා. ඒ රිද්මයට ඇහුම්කන් දෙන්න උදේට නැගිටලා විනාඩි 5ක් විතර. එකම රිද්මයකට මේ ස්වභාව ධර්ම යන්නේ. මේ ස්වභාව ධර්මයේ රිද්මය එකම ස්වභාවයක් තියෙන. ඒ ස්වභාව ධර්මයේ රිද්මය තමන්ගේ ඇතුලේ කැකෑරෙන විදිය, ඒක ක්‍රියාත්මක වෙන විදිය ඔය පින්නතුන්ලා හොඳට ජීවිතේ දකින්ද. ස්වභාව ධර්මයේ රිද්මය තමන්ගේ ඇතුලේ, දැන් උදාහරණයක් විදිහට ගහක් ගන්නද, ගහකට තියෙනවා ලපටි කාලයක්. ඒ කාලේ ගහට හානියක් වුණොත් ඒ හානියෙන් ගස නැසී යනවා. කොහොම හරි ඔය ගහ පසේද සාරේ අරගෙන, වතුරේ උපකාරයත් අරගෙන, ඉරේලියෙනුත් උපකාරය අරගෙන කිමින් කිමින් වැඩෙනවා. ටික ටික මේ ගහ වැඩෙනවා. මේ ගහට එනවා පරිණත කාලයක්. මේ ගහේ බොහොම පුෂ්ටිමත් ප්‍රබෝධමත් ගහට කාලයක් තියෙනවා, තරුණ කාලයක්. මේ ගහ තවදුරටත් මෝරලා මේ ගහේ ශක්තිමත් අවකාශයකට මේ ගහ එනවා. එතකොට මේ ශක්තිමත් අවකාශයේ ගහට අදාළ වෙන්නේ පසේ සාරයේද, වතුරේ උපකාරයේද, ශක්තිමත් බීජයක පවතින ශක්තිමත් බවද පදනම් කරගෙන ඊට පස්සේ මේ ගහේ කොළ විටින් විට විටින් විට කොළ දළු විදියට තියෙන කාලයක්, ඒවා මෝරපු කාලයක්, ඒවා වේලිලා යන කාලයක්, ඒවා ගහින් බිමට වැටෙන කාලයක් තියෙනවා. ඒ ගහින් බිමට වැටෙන කොළ ගහ මුලටම වැටෙනවා. මුලට වැටී ටික දිනයකින් ඒ කොළ විසින් පසටම සාරයක් වී නැවත නැවත ඔය ගහම පෝෂණය කරනවා. දැන් ඔක හරි ස්වභාවික රිද්මයක්නේ. ඔක කවුරුවත් නිර්මාණය කරපු හදාපු තත්ත්වයක් නෙමෙයිනේ. මේ අපේ ජීවිතේ දිහත් බලන්න ඊට පස්සේ කොහොමද මේ මගේ ජීවිතය හැදිලා තියෙන්නේ? කොහොමද හැදිලා තියෙන්නේ? විඥානයේ කියන බීජය, විඥානයේ කියන බීජය පැලවෙලා හරියට අර පසේ සාරේ උරාගෙන වගේ කර්ම ශක්තියෙන්, කර්මයෙන් පරණ කර්මයෙන් උපද්දවලා තියෙන, නැතු කවුරුත් උපද්දවලා නෙමෙයි, පරණ කර්මයෙන් උපද්දවලා. හරියට වතුර වැටිලා වගේ, වතුර වැටෙන තණ්හාවේ සේවනේ ලැබිලා, තණ්හාවේ සේවනේ ලැබිලා මගේ සකස් වීම, මගේ හට ගැනීම, මගේ පහළවීම ඔය විදියටනේ වෙලා තියෙන්නේ. ඊට පස්සේ ඒකට දෙමව්පියන්ගෙන් සම්භවය හම්බෙලා, ඒ අය ආහාර විදියට මේ බාහිර ලෝකෙන් ගත්ත උපකාරය හරියට ඉරෙලී රශ්මිය වැටෙනවා වගේ මේ විදියට පින්වත්නි වැඩිලා හැදිලා ගොඩනැගිලා ටික කාලයක් යනකොට මොකද්ද වෙලා තියෙන්නේ? වසඟේ පවත්ව ගන්න බැරුව වැහැරිලා ගිහින්, වසඟේ පවත්ව ගන්න බැරුව වැහැරිලා ගිහින් පින්වත්නි අර ගහේ කොළවලට දළුවෙච්ච කාලයක්, මෝරපු කාලයක්, වේලිච්ච කාලයක්, නටුවෙන් ගිලිහෙන කාලයක් තිනව වගේ මගේ ජීවිතයත් ඔය වගේ අවකාශයන් කීපයකට එකතු වෙලා එකතු වෙලා දැන් ඉන්නේ කොයි අවකාශයේද කියලා ඔයාලා තම තමන්ව තීරණය කරගන්න, තම තමන් ඒක තීරණය කරගන්න ඕන. ඒක මේ එළිය වයස හංගන්න දරුවාට කමන්නේ නැහැ. ඒක තමන් තීරණය කරගන්න. මගේ ස්තරය, මගේ ප්‍රවේශය කොතනද කියලා තමන් තීරණය කරගන්න. ඊට පස්සේ එයාට සිද්ධ වෙනවා ළඟදි දවසක මේක අතාරින්න. ඒ අතෑරියට පස්සේ හරියට අර ගහේ කොළ නටුවෙන් ගිලිහිලා පොළොව, ඒ ගහ මුලටම වැටිලා පොළොවටම සාරයක් වෙනවා වගේ මේ ස්වභාවික රිද්මයට ආйти මාව, ස්වභාව ධර්මයට විඥාණය නිරුද්ධ වීමෙන් එකතු වී යන රටාව දකින්ද ලෝකේ මේ විදිහට ස්වභාව ධර්මයේ රිද්මය ඇතුලේ තමන්ව කියවා බලන්න. ස්වභාව ධර්මයේ ගහකොළ අතර, මේ ස්වභාව ධර්මයේ හමාගෙන යන හුළඟ අතර, මේ මහ පොළොවේ ස්වභාවයේ මත, මේ ගලාගෙන යන වතුරේ ස්වභාවය මත මගේ ස්වභාවයද වෙන වෙන තැන, වෙනස් වෙන තැන දකින්ද? මොකද්ද ඒ වෙනස් වෙන තැන? ඒ වෙනස් වෙන තැන තමයි පින්වත්නි මම විඥානයක් තියෙනවා, මට සිතක් තියෙනවා. මේ ස්වභාව ධර්මයේ සිතක් නැහැ. ස්වභාව ධර්මය හා මාතර පවතින ඒකායන වෙනස්කම එපමණයි. සිත නිරුද්ධ වුණොත් එම් මොකද වෙන්නේ? මේ පඨවි ධාතුව පඨවි ධාතුවට එකතු වෙනවා. මේ ස්වභාව ධර්මයට ආйти මේකනේ හොයන්න බැරි ටික කාලයක් ගියාට පස්සේ මේ පසටම එකතු වෙලා හොයාගන්න බැරි මට්ටමට හරියට මේ ඇට කෑලි පවා, මේ ඇඟ ඇතුලේ තියෙන ඇටකටු ටික පවා රටහුණු කෑල්ලක් පොඩි කරාම පොඩි වෙලා යනවා වගේ මේ මහ පොළොවට එකතු වෙලා යනවා. මේ වෙනස සිතක් තියෙන කම විතරයි. මෙහෙම බලනකොට මෙබඳු ස්වභාවයකින් යුක්ත මා කවරක් කළ යුතුද කියලා ධර්මයේ දෙස බලන්න. ඒ ධර්මයේ දෙස බැලුවට පස්සේ අනිවාර්යයෙන්ම අවබෝධයේ පැත්තට හැරෙන්න ඕන. ඕක තමයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඕන තරම් කෙලෙස් වලින් බැටකාපු, කොහොම කෙලෙස් වලින් බැටකෑවත් එබඳු මිනිස්සෙක් නිවුනේ ඔය පාරෙදිනි පින්වත්නි. අද මේ නිවීම පිණිස මිනිස්සු ගොඩාක් පොත් පෙරලන්න ලෑස්ති බව පේනවා. දැන් කොච්චර අපි පොත් පෙරලුවාද? එහෙම පෙරලපු පොතකින් මොකද්ද අපට ලැබුණු සදාතනික සැනසීම? සැනසීම මෙසේ වෙයි කියලා අනාගත සැනසීමක් පිළිබඳ අදහසක් දල්වා පොත කියවා නිමා කළා විතරයිනි. අපගේ බුදුරජාණන් වහන්සේ වදාළේ අනාගත සංසිඳීමකට වඩා මේ මොහොතේ නිවෙන්නේ කොහොමද? මේ වෙලාවේ සෝතාපන්න ඵලයට පත් වෙන්නේ කොහොමද? වර්තමාන ධර්ම විදර්ශනා කරන්නේ කොහොමද? වර්තමානයේ මානසිකාර කුසලතාවේ දියුණු කරගන්නේ කොහොමද? අද අදම මේ ධර්මයේ මත පිළිසරණ හදාගන්නේ කොහොමද? ධර්මයේ ඒකනේ අපිට පෙන්වුවේ. එතකොට මේ අදාදම මානසිකාර කුසලතාවේද ප්‍රඥාවේ කුසලතාවේද නැති වුණොත් අපිට විමානයකුත් නැහැ. ඇත්තටම සදාතනික නිවීමකුත් නැහැ. සදාතනික මේ පාරේ හිටියොත් බය වෙන්න දෙයක් නැහැ. එයා සුගතියට යයි. මේ පාරේ තවත් ඉස්සරහට හයියෙන් අල්ලගෙන ගියොත් එයා සදාතනික නිවීම දක්වා යයි. එහෙම නැත්තම් බෑ පින්වත්නි. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා බිම්බිසාර රජුරෝ. ඉතින් මේ අවබෝධයට පත් වුණු උත්තමයන්ගේ ස්වභාවය දෙස බලන්න. අජාසත් රජුරෝ හරියට දුක් දුන්නා. අන්තිමට මේ ගිජ්ජකූට පර්වතයේ සමීපයේ එක තැනක හිර කළා කඳුපන්තියක. එයා ඈතින් දැක්කේ බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය. කවදාවත් එයා හිතුවේ නෑ මෙච්චර ආරාම හැදුවා. අනේ බුදුරජාණන් වහන්සේ ඇයි මල් ළඟට ඇවිල්ලා අපේ පුතාට තේරුම් කරන්නේ නැත්තේ මේ කතාව? කවදාවත් හිතුවේ නෑ. එයා ඒ පීඩණය ඇතුලේ, ඒ කායික දුක් ඇතුලේ එයා දැක්කේ මොකද්ද? අනේ මේ ඉපදෙන එක මොන තරම් දුකක්ද? අද මා දුක් විඳින්නේ මගේ දරුවා නිසා නොව ඉපදිච්ච නිසා නේද? අන්න ධර්මයක් තියෙන කෙනා එළිය කෝලහාලයකට එළිය අරමුණු හොයන්නේ නැහැ. එළිය අරමුණු හොයාගෙන ඒවත් එක්ක පැටලෙන්නේ ධර්මයක් නැති මිනිස්සු. ධර්මයක් තියෙන මිනිස්සෙක් හැම වෙලාවකම යා බලන්නේ, ධර්මයක් තියෙන කෙනා හැම වෙලාවකම බලන්නේ ධර්මයට අදාළ වන ආකාරයට. එතකොට යාට තණ්හාවට අවකාශයක් ඇති වෙන විදිහට නෙමෙයි ආලෝකේ බලන්නේ. තණ්හාවට අවකාශයක් ඇති වෙන විදිහ තමයි තමන් තුළ ඇති වෙන ස්වභාවය බාහිර ලෝකයට දානවා. දාලා හැමීර ඇඟ බේර ගන්නවා. එහෙම ඇඟ බේර ගන්න කමක් බුදුරජාණන්සේගේ ශ්‍රාවකයට නැහැ. භාගතුනන්සේගේ ශ්‍රාවකයා ඉබඳු කෙනෙක් නෙමෙයි. එතකොට දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයේ දෙස. ධර්මයේ ජීවත් වෙන කෙනා, මගපල පැත්තට ආපු කෙනා, එයා බලන්න එයා ගොඩාක් පීඩා නැති නෑ. හොවාන් වුණත් පීඩාව තියෙනවා. කනස්සල්ලක් තිබ්බා. හැබැයි එයා ඒ කනස්සල්ලට හේතු බාහිර ලෝකේ පැත්තට දාලා පැත්තකට උනේ නෑ. ඒ වගේම බාහිර ලෝකයෙන් එයා ප්‍රශ්නයක් කරගත්තෙත් නෑ. ඇයි මේ බුදුරජාණන් ළඟ මෙච්චර බොහොම දියුණු ශ්‍රාවකයෝ ඉන්නවා, මොග්ගල්ලාන මහරහතන් වහන්සේ වගේ, ඇයි අපේ පුතාට තේරුම් කරන්න බැරි? කවදාවත් හිතුවේ නෑ. එයා කවදාවත් එයා හිතුණා, එයා හිතුවේ බුදුරජාණන් වහන්සේ ඉපදීම දුකයි කියලා වදාලා, ඒ ඉපදීමේ දුක රජාටත් පොදුයි, යාචකයාටත් පොදුයි, අනේ උපන් නිසා විඳවන්ට ඕන දුක්ඛස්කන්ධයක් වේද, ඒ දුක්ඛස්කන්ධේ මා පැරණි සංස්කාරයන් විසින් මාම ගොඩනගා ගත් එකක්, ඒවායේ ඵලයේ මාම භුක්ති විඳින්න ඕන, ඒ අතීත සංස්කාරයන්ගේ ප්‍රතිලාභය නේද මට අද මේ වළඳන්න සිද්ධ වෙලා තියෙන්නේ, අනේ බුදුරජාණන් වහන්සේ කර්මය නිරුද්ධ කරන්ට කියලා වදාළ දේ මොනසානං ඇත්තද කියලා එයා බැලුවේ. එහෙමයි බැලුවේ. කනස්සල්ලකට පත් උනේ නැහැ. දැන් බිම්බිසාර රජුරන්ගේ හිටියා බිසවුන් වහන්සේ කේමා බිසව. ගියේ නැහැ විහාරෙට. ආරාමෙට කැමති උන්නේ නැහැ. බිම්බිසාර රජුරෝ සෝතාපන්නයි. බිසවුන් වහන්සේ කැමති උන්නේ නැහැ යන්න. ඉතින් මේ බිසවුන් වහන්සේගේ අකමැත්ත නිසා හරිම අකමැති ආරාමයට යන්න. මොකද එයාකට අදහසක් තිබ්බා බුදුරජාණන් වහන්සේ මේ ලස්සනට අඳිනවට, ලස්සනට විලාසිතා කරනවට, ලස්සනට ඉන්නවට අකමැති බුදුරජාණන් වහන්සේ කියලා. එයාට අදහසක් ගිහින් තිබ්බා. ඇයි අනිත්‍ය ගැන කියනවා, අනාත්මය ගැන කියනවා, අසුභය ගැන කියනවා, විස්තර කර කර විස්තර කර කර අසාරත්වය ගැන කියන. එතකොට යාට හිතුණා යා ටිකක් ගොඩාක් අර මේ විවිධාකාරයේ මේ විලාසිතා වලට කැමති කෙනෙක් වෙන්න ඇති. එහෙම කෙනෙකුට හිතෙන්න පුළුවන් මේ ජේතවනාරාමී කියන්නේ ඒවට අකමැති තැනක් කියලා. එයා කවදාවත් ආරාමයට ගියේ නැහැ. ඒ වුණාට බිම්බිසාර රජුරුව ප්‍රශ්නයක් කරගත්තේ නැහැ. ඉතින් යා කවදාවත් ආරාමෙට නොගියන් බිම්බිසාර රජුරුව හරි සද්ධාවන්ත කෙනෙක්නේ. එයා අර රාජ සභාවේදී දෙවිවරු අතර මේ ඒ ආරාමී සුන්දරත්වය කියන්න ගත්තා. ජේතවනාරාමී උද්‍යානයේ තියෙන අලංකාරත්වය එයාට ඒ අර ගී කියලා කවි වලින් ඔක කියන්න ගත්තා. ලියවලා කියන්න ගත්තා. වීණා වයමින් වීණාකරුවන් ඕක කියනකොට එයාට හිතුණා වෙලාවක යන්න ඕනේ ආරාමේ බලන්න. බුදුරජාණන් වහන්සේ හම්බෙන්න නෙමෙයි පොඩක් ආරා ඔච්චර ලස්සන උද්‍යානයක් නම් පොඩක් ගිහින් එන එක හොඳයිනි කියලා ගියා. ඉතින් බිසවුන් වහන්සේ මේ යන්නේ තනියෙන් නෙමෙයි පිටසක් එක්කනේ යන්නේ. එදා අපගේ බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරනවා. ඒ ධර්මයේ දේශනා කරනකොට අර විශාල පිරිසකට හරියම උන්වහන්සේ හරියම ලස්සන කෙනෙක්. උන්වහන්සේ ධර්මයේ කියනකොට කන අහකට ගන්න හිතෙන්නේ නැහැ එච්චර රසවත් ධර්මය. ලස්සන ධර්මයේ කියනවා අර පිරිස පොඩ්ඩක් වාඩි වුණා එතන. මේ බිසවුන් වහන්සේට දැන් නිකන් යාටත් හිටගෙන ඉන්න බැරි කමට අයිනක කණුවකට හිමීට හේතු වෙලා එයත් ටිකක් වාඩි වුණා. ඔන්න ඔය පොඩ්ඩක් ඉඳලා මෙයා යනවා දැන් ආවේකට කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ අභිඥා පාදක සමාපත්තියකින් නැගිට්ටා. නැගිටලා ලස්සන කාන්තාව දෙන්නේ මේ ප්‍රසිද්ධ සිද්ධියක්. ලස්සන කාන්තාව දෙන්නේ බුදුරජාණන් වහන්සේට චාමර සලන විදියට යම්කිසි එරුදියක් පෑවා කියනවා. ඒක වෙන අයට දැක්කේ නැහැ කියනවා. ඉතින් අරේ අර කණුවට මුවා වෙලා ඉන්න ගමන් නිකන් ස්ටේජ් එක පැත්ත බැලුවා. බලනකොට දැක ලස්සන තරුණිය දෙන්නේ. හරිම ලස්සනයි. බුදුරජාණන් වහන්සේ පවන්සල්නවා. එයාට හරි පුදුමයි මේක. අසුභය ගැන, අසාරත්වය ගැන, අනිත්‍ය ගැන කියන බුදුරජාණන් වහන්සේ ඉස්සරහා මෙහෙම දෙන්නේ කින් එක. ඒක කොහොමද වෙන්නේ? එයා අර ලස්සන ස්ත්‍රීන් දෙස එයා සමාට එයාත් අර විලාසිතාවලට ආසා නිසා ලස්සනකින් ලස්සන දේවල් වලට කැමති කෙනෙක් ලස්සන දේවල් දැක්කම මේ ලස්සන දේවල් දෙස බලනවනේ. ඒ දෙස බලාගෙන හිටියා. ඒ බලාගෙන ඉන්නකොට එයා දැක්කම මේ ලස්සන දෙන්නා වැහැරෙන විදිය. බුදුරජාණන් සමාපත්තියට සමවැදිලා කරපු දෙයක් නෙමේ මේක. භාගතුන් වහන්සේගේ එරුදිය නෙමේ. එතකොට අර දෙන වයස කෙලීම වයසට ගිහින් දුරවල වෙලා කොන්ද කුද වෙලා කෙස් සුදු පාට වෙලා හැම රැලි වැටිලා එහෙම ඇදගෙන වැටෙනවා එයා දැක්කා. දහම් සභාවේ කවුරුත් ඒක දැක්කේ නැහැ. ඒක දැක්කාම එයාට නිකන් අභ්‍යන්තරය තුළ යම් කම්පනයක් ඇති වුණා. දැන් මෙච්චර ලස්සන මේ වගේ දෙන්නෙකුට මේක මෙහෙම වෙනවා නම් නිකන් මං ගැන කවර කතාද වගේ එකක් එයා දිහා බැලුවා. එයාට තේරුණා එයාවත් එච්චර ලස්සන නැති බව. බලන්නකෝ අන්න ලෝකයේ දෙස බලපු කෙනා අවබෝධයේ පැත්තට යනවා නම් ඒ ලෝකයේ රිද්මයෙන් එයාව කියවන්නේ. මං අර ඉස්සෙල්ල කිව්වේ එයා දෙස බලලා එයා බුදුරජාණන් වහන්සේ දෙස බැලුවා. අන්න දැන් තමයි බුදුරජාණන් වහන්සේ දෙස බැලුවේ. බුදුරජාණන් වහන්සේ දෙස බලනකොට එයාට තේරුණා මේ මහ පොළොවේ එකම ආලෝකය බුදුරජාණන් වහන්සේ බව, මේ ලෝකයේ එකම පිළිසරණ බුදුරජාණන් වහන්සේ බව, සදාතනික සැනසීම බුදුරජාණන් වහන්සේ බව. එතකොට මේ බුදුරජාණන් වහන්සේ දෙස බලනකොට උන්වහන්සේගේ සිත දැක්කා. ඇතිවෙමින් යන මේ රූප කය පිළිබඳ සතර මහා ධාතුන්ගෙන් හටගත්ත රූපේ සතර මහා ධාතුවට මිකතු වී යන බව. කෙස්ලොම් නියදත් සමමස්නහර ඇට ඇට මිඳුළු වශයෙන් වෙන්කර කරලා බලනකොට අර සුභාරම්මණේ නැති බව. සුභාරම්මනේ නැති බව. ඇට සැකිල්ලකට මස්සොතල හැම නහර වැල් වලින් ගැට ගහලා හැම කිනුත් වහලා සිවියකින් උපමට්ටම් දාලා තියෙනකොට ඒ උපය ගැන විතරක් අපට සංවේදිකමක් පවතින බව. එයාගේ ජීවිතේ සම්පූර්ණයෙන් උඩු යටි කරුණා. මේ අසාර ලෝකයේ, අනිත්‍ය වී යන ලෝකයේ, කඩා වැටෙන ලෝකයේ එකම එක ආලෝකයක් පවතින බව. ඒ ආලෝකය නම් බුදුරජාණන් වහන්සේ බව. ඒ ධර්මයේ තුලින් සදාතනික සැනසිය යුතු බව එයා දැක්කා. එයා සම්පූර්ණ ජීවිතය වෙනස් කරගත්තා. අවසානෙට එයා එයාගේ කෙස් ටික කපලා බුද්ධ ශාසනයේ සදාතනික පිළිසරණ හොයාගෙන ආවා. මාලිගාවෙන් එළියට බහැපු නැති අය මැටි පාත්‍රයක් අතට ගත්තා. බලන්න මිනිසුන්ගේ ජීවිත වෙනස් වෙන විදිය. හරි මාන්නක්කාරකමින් හිටපු අය ගයක් ගයක් ගානේ ගෙපිලි වලින් පිණ්ඩපාතේ වඩින මට්ටමට වෙනස් වුණා. ඒ වෙනස්කම ඇති වුණේ කොහොමද? අපි අතුලේ මාන්නේ වගේ එකක් කඩන එක අපිට හරි අමාරුයි. බලන්නකෝ අර අර ස්ත්‍රීන් දෙස බලාගෙන හිටියා. ඒ ස්ත්‍රීන් තුල ක්‍රියාත්මක වෙන රිද්මයානුකූල වෙනස්කම් විපරිණාමය අන්‍ය ස්වභාවයකට පත්වෙන විදිය, වැහැරෙන විදිය, කඩාගෙන වැටෙන විදිය, සම්පූර්ණයෙන් තිබුණු ප්‍රියජනක මනාප ස්වභාවය සම්පූර්ණයෙන් කනපිට හැරෙන විදිය අය දැක්කා. ඊට පස්සේ එයා ඒ කතාව දිහා බලලා එයා දිහායි බැලුවේ. එයා දිහා බලනකොට එයාට තේරුණා එයා තුළද මේ රිද්මය ක්‍රියාත්මක බව. එයා තුළ ඒ රිද්මය ක්‍රියාත්මක වෙනකොට ඇතිවෙච්ච අර කම්පණයත් එක්ක එයා බුදුරජාණන් වහන්සේ දෙස බැලුවා. මෙබඳු ධර්මයකින් ඉපදෙන බිඳෙන හටගෙන නිරුද්ධ වෙන ඇතිවෙන නැතිවෙන ලෝකයේ ඇතුලේ කඩාගෙන වැටෙන ලෝකයට එකතු නොවීම පිණිස මට තියෙන එකම ජවය බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ විතරයි කියලා ධර්මයේ පිළිබඳ අසහාය සද්ධාවකට ආවා. ඒ සද්ධාව මත පිහිටා යා සදාතනිකව නිවි ගියා. එතන මේ විදියට බලන්න පුරුදු වෙන්න, ලෝකයේ රිද්මය දෙස බලන්න, ඒ ලෝකයේ රිද්මය තමන්ගේ ඇතුලේ ක්‍රියාත්මක වෙන විදිය බලන්න. ඒ ක්‍රියාත්මක වෙන විදිය දැකලා පින්වත්නි ඔබ ධර්ම ස්වභාවය දෙස බලන්න, ධර්මයේ දෙස බලන්න. එතකොට එකම ආලෝකයේ එකම පිළිසරණ එකම රැකවරණේ ධර්මයේ බව පෙනේ. එතකොට එයා සංවේදී වෙන්නේ එයාගේ ඇතුළාන්තය ගැනමයි. තමන්ගේ ඇතුළාන්තය ගැන සංවේදී මිනිහෙකුට කවදාවත් වරදින්නේ නැහැ නේ පින්වත්නි. මම මගේ ඇතුළ ගැන සංවේදී නම් ඒ මගේ ඇතුළේ සංවේදීකමට අපි කියන්නේ සති සම්පජඤ්ඤය කියලා. මගේ ඇතුළේ සිද්ධ වෙන රිද්මය තේරුම් ගන්න එකට කියන්නේ සතිපට්ඨානය කියලා. ඒ මගේ ඇතුළේ රිද්මයේ තේරුම් ගන්නකොට මගේ සිත මැදහත් වෙනවා. ඒකට කියනවා උපේක්ෂාව කියලා. ඒ උපේක්ෂාවකටපත්තුණු සිත උපේක්ෂාවටපත් වෙච්ච බවට සිතක් නේ තියෙන්නේ. මැදා ඔයාලා මැදහත්ද නැද්ද කියලා මම දන්නවද? ඒ මැදහත්කම කියන එක සිතට අදාළ තත්වයක් නේ. ඒ මැදහත් බව පවා, ඒ මැදහත් සිත පවා මැදහත් වෙන ආකාරයට මානසිකාරය කිරීමෙන් හටගත් එකක්. කවුරුත් හදාපු එකක් නෙමෙයි. මානසිකාරයේ නිරුද්ධ වෙනකොට මැදහත් බවද නිරුද්ධ වී යන ආකාරයේ යමෙක් දැක්කොත් එහෙම ඒක දැකලා මැදහත් සිතද විදර්ශනාවට ගත්තොත් එයා කෙලින්ම නිවනටපත් වෙනවා. සත්‍ය අවබෝධයේ පැත්තට එකතු වෙනවා. දැන් අද වෙලා තියෙන්නේ මේ යම් කෙනෙක්ගේ අකුසල සංස්කාරය සිතට ගලාගෙන එනකොට, අකුසල සංස්කාරයන්ගේ ගැලීමක් තියෙනකොට එයා මොකද කරන්නේ? ඒ අකුසල සංස්කාරයන් මතම පිහිටා ඉන්නවා. රාග දේශ මෝහ ආදී අකුසලයන් නැති වෙනකොට, දැන් තණ්හාව හිතට එනකොට එයා ඒ තණ්හාවට හරියන විදිහටම දිගට දිගට කල්පනා කර කර ඉන්නවා. නමුත් ධර්මයක් කිව්වොත් ඒක කල්පනා කර කර ඉන්න බෑ. කුසලයක් ගැන කිව්වොත් ඒක ඉක්මන බිම තියෙනවා. දැන් ඒක අපේ හිත හුරු වෙලා තියෙන විදිය බලන්න. ස්වභාවයෙන්ම අය සුගතියට යන විදියට හැදිච්ච හිත නෙමෙයි අපිට තියෙන්නේ. ඒකයි බුදුරජාණන් වදාළේ පින්වත් මහණෙනි, මේ නිරය මහගෙදර කරගෙන දුවන සත්‍යයානේ ඉන්නේ ලෝකේ කියලා. ආය ආය වැටෙන්නේ දුගතිය පැත්තට. ඇයි? ඒ දුගතියට වැටෙන මට්ටමට තමයි ඇතුළ හැදිලා තියෙන්නේ. පින්වත්නි, දැන් අපිට වෙලා තියෙන්නේ මොනවා හරි අකුසලයක් ආවොත් ඒ අකුසල සහගත තත්වය තුළ විතර්ක කරනවා අපි. ඒක විචාරනවා. ඒ අකුසල සහගත තත්වය මත චිත්ත ඒකාග්‍රතාවයක් පවතිනවා. භාවනා කරන්න ගියම විතරයි විසිරෙන්නේ. දැන් සමහර අකුසල තත්වයන් සම්බන්ධ චිත්ත ඒකාග්‍රතාවයක් පවතින ඉන්න තැනවත් මතක නැහැ. දැන් සමහර ඒවා කල්පනා කර කර මේ බස් එකේ සද්දය ඇහෙනවා, බස් එකේ සින්දු දාලා තියෙනවා, තවාය අපේ ඇඟේ හැප්පෙනවා. ඒ මොකක්වත් නැහැ. ඒක අර අකුසලයත් එක්ක කල්පනා කර කර යන්න පුළුවන්. බස් බහින හෝල්ඩ් එකවත් මතක නැහැ සමහර වෙලාවට. බලන්නකෝ, සමහර ඒවා කල්පනා කර කර යනකොට ළඟ ඉන්නේ කවුද? ඒ මොකක්වත් මතක නැහැ. ඒ කියන්නේ ඊටාම කලබලකාරී උද්වේගකාරී පරිසරයකව අපිට අකුසලේ වඩන්න පුළුවන්. නමුත් හුදෙකලාවේවත් ධර්මේ වඩා ගන්න බෑ. වාඩි වෙච්ච ගමන් ගෙවල් දොරවල් මතක් වෙනවා, දරුවෝ මතක් වෙනවා, බිරිඳ මතක් වෙනවා, ස්වාමියා මතක් වෙනවා, පරණ කොහේ හරි කුණු ගොඩක් ඇදලා ගන්නවා හිතින්. එක්ක රැට දැන් දහවල් භාවනා කරන රැට උයන එක හරි මතක් වෙනවා. සුපර් මාකට් එකට යන්න ඕන කියලා හරි මතක් වෙනවා. ආය ධර්මයක් දිනු කරන එක පුදුම අභියෝගයක් පින්වත්නි. එතකොට අපිට යම් අකුසල විතර්කයක් ආවම ඒ අකුසල විතර්කේ විචාරනවා අපි. විචාරලේ අකුසලයේ මත චිත්ත ඒකාග්‍රතාවයක් හදාගන්නවා. සිත එකඟ වෙනවා. ඊට පස්සේ මේ ලෝකෙ දෙයක් ආයි මතක නැහැ. අකුසල් විතර්කයේ මත පදිංචි වෙනවා. මේක ඒකාග්‍රතාවය කියලා මෙතන අදහස් කරන්නේ සිත සමගම මේ අකුසලයට එකතු වෙනවා. සිත බිඳෙනකොට ඉපදීම බිඳීම පේන්නේ නැහැ. අකුසලයේ මතයට පදිංචි වෙලා ඉන්න පුළුවන්. මෙන්න මේ ස්වභාවයෙන් සිත මුදවා ගන්න එකයි ඔයාලා පළවෙනියෙන් කරන්න ඕන. අකුසල සංස්කාරයන් මත සිත පදිංචි වෙනකොට වහාම ඒකෙන් සිත වෙනත් විතර්කයක් පැත්තට ගණ්ඩයි ඔයාලට සිහිනුවන ඕන. ඕන්න පළවෙනියෙන් ඕක කරන්න. දෙවෙනි එක මොකද්ද? ඒ අකුසලයන් මත අපේ සිත නිරතුරුව පතිත වෙන එක ස්වභාවයක්නේ. එතකොට ඔය පින්නතුන්ලා හිතන්න ඒ අකුසල විතර්කයන් ආදීනව සහිත බව, මේ බඳු අකුසල විතර්කයන් මාව පෙළන බව, අවසානිකව මගේ සුගතිය පවා වහලා දාන බව, මිහිදි පවා මාව වට්ටන බව ආදීනවම දකින්න, තමන්ගේ සිත තුළ ඇතිවෙන ක්ලේශ විතර්කයන්ගේ ආදීනවම දකින්න, ඒකේ අවදානමක් ඇති බව දකින්න. ඒ අවදානම බව පොඩ්ඩක් හිතන්න. ඒක දෙක දෙවණියට කරන්න. ওই කාරණා දෙක ඊටම වැදගත් දෙයක්. ওই කාරණා දෙක හරීම වැදගත්. ওই කාරණා දෙකම කරද්දි තවදුරටත් අර අකුසල් පැත්තට මිහිත බැස ගන්නවා නම් කරුණා කරලා ඒ තැන් මඟ හරින්න. ඒ මානසිකාරය එතනම නවත්තලා දාන්න. මානසිකාරය එතනම නවත්තලා දාන්න. ඒක දිගට දිගට කර කර ඉන්න ඕන කල්පනාවයි. අයි අර ඒක මත පදිංචි වෙලා ඉන්නෝනේ. සිහිය උපදවගෙන වෙන දෙයක් මානසිකාරය කරන්න. එකපා ඒ මානසිකාරය කරනකොට මේ මානසිකාරයට අනුව ධර්ම හිතේ හට ගන්නවා. එතකොට අර ඔක්කොම විතර්කේ නිරුද්ධ වෙලා යනවා. හරි ලේසි සිහි කල්පනාව තියෙන මිනිහෙකුට තමන්ගේ හිත හසුරුවා ගන්න. ඒක තමයි ඔයාලා කරන්න ඕන තුන්වෙනි එක. අර ඊට හතරවෙනි එක තමයි ගොඩාක් කෙලෙස් සහගත අකුසල විතර්කයන් තමන්ගේ හිතේ පැන නගිනකොට රාග දේස මෝහ තණ්හා ආදී නිතරම මත හිත පදිංචි වෙලා ඉඳ යෙදෙනකොට ඔය පින්නතුන්ලා හැම වෙලාවක හිතන මේ තත්ත්වේ කොහොමද මගේ හිතේ ඇති වුණේ කියලා බලන්න. මේ මට්ටමක් මගේ හිතේ කලින් තිබ්බේ නැහනේ. දැන් කොහොමද ඇති වුණේ? ඒ අනුව මානසිකාරය කිරීමෙන් ඇති වුණේ. මානසිකාරය කලේ මොකක් නිසාද? මානසිකාරය කලේ මනසක් තියෙන නිසා. මේ මනස හැදිලා තියෙන්නේ කොහොමද? නාම රූප නිසා. මේ නාම රූප ක්‍රියාත්මක වෙන්නේ කොහොමද? මාට විඥානයක් තියෙන නිසා. මේ විඥාණය හටගෙන තින්නේ කොහොමද? සංස්කාර ශක්තියක් එකට තින්නේ. සංස්කාර හැදිලා රැස් වෙලා තින්නේ කොහොමද? අවිජ්ජා පත්‍ය සංකර අවිද්‍යාව නිසා. ඔන්න ඔහොම පිටිපස්සට ටිකක් විතර්කයන්ගේ මූල ලක්ෂණ හොයාගෙන යන්න. එතකොටත් කෙලෙස් ඔක්කොම කඩාගෙන වැටෙනවා. ඒක පින්වත්නි ජීවිතේ හතරවෙනියට කරන්න. එහෙම කරලා එහෙම කර කර ඉද්දී පොඩාක් හිත හැදෙනවා. දැන් ඍජු ක්‍රියාමාර්ග වලට එකතු වෙන්න. මොකද්ද? ඔයාලගේ වැඩියෙන් මේ දවස්වල මොනවද තියෙන කෙලෙස් කියලා ඔයාලා තේරුම් ගන්න. ඒවා අපිට කියන්න බෑනේ. රාගය වගේ කන්නන් සිතේ වැඩියෙන් තියෙන්නේ. අසුබය වගේ එකක් විනාඩි 5ක් දිනුනු කරන්න. ද්වේෂය වගේ එකක් නම් හිතේ තියෙන්නේ. මෛත්‍රී සමාධිය විනාඩි 5ක් උදේට දිනුනු කරන්න. වැඩියෙන් හිතේ තියෙන தත්ත්වය ඔයාලා තේරුම් ගන්න. මෝහය වගේ එකක් නම් හිතේ තියෙන්නේ. පංචස්කන්ධය විදර්ශනා කරන්න. පංචස්කන්ධය හේතු ප්‍රත්‍ය වශයෙන් බලන්න. රූපේ හටගත්තේ කොහොමද? වේදනාව හටගත්තේ ස්පර්ශයෙන්. සංඥාව හටගන්නේ කොහොමද? ස්පර්ශයෙන්. ඒ ස්පර්ශයෙන් හටගත්ත සංඥාවට නේද මගේ මුලාවක් තියෙන්නේ කියලා අර ස්කන්ධ පහ වෙන වෙනම අරගෙන බලන්න ඕනේ. එක්කෝ ඒ පින්නතුන්ලාට තියෙන්නේ පින්වත්නි මාන්නේ නම් අනාත්මය බලන්න. විචිකිච්ඡාව නම් තියෙන්නේ පටිච්ච සමුප්පාදේ අනුලෝම වශයෙන් බලන්න. භව රාගයක් නම් තියෙන්නේ මේ මොහොතේ ඉතිරි නැතුව නිරුත්ත වී අනාකාර විනාඩි 5ක් බලන්න. අවිද්‍යාව නම් තියෙන්නේ පින්වත්නි සම්පූර්ණයෙන් මේ චතුරාර්ය සත්‍ය ඔස්සේ ධම්මානුපස්සනා ජීවිත බලන. ඔය වගේ ඒ කෙලෙස් වලට හරියන විදිහට ඒ පාඩම් තියෙනවා ධර්මී. විනාඩි 5ක් පාවිච්චි කරන්න. හැබැයි මේ ඔක්කොම කෙලෙස් අපේ හිතවල තියෙනවා. ඔයාලා තේරුම් ගන්නද වැඩියෙන් මොනවද මගේ හිතේ මේ කාලේ තියෙන්නේ කියලා. විනාඩි 5ක් පාවිච්චි කරන්න. ගොඩාක් සංසිඳියේ දවස. සෞභාග්‍ය සම්පන්න දිනයක් උදා වෙයි. ඈලි මෑලිකම් නැති කම්මැලිකම් නැති ප්‍රබෝධමත් දවසක් උදා වෙයි. ප්‍රබෝධමත් දවසක් උදා වෙන්නේ ওই විදියටයි. ජව සම්පන්න දවසක් උදා වෙයි. හරි ක්‍රියාශීලී දවසක් උදා වෙයි. බලන්න ලංකාවේ මිනිස්සු හරි ක්‍රියාශීලීකමෙන් දුර්වලයිනේ. ඒ බඳු ක්‍රියාශීලී බවක් උදා වෙයි කරලා බලන්න. අද්දුටුවයි ප්‍රත්‍යක්ෂයි මේවා. කරලා බලන්න විනාඩි 5ක් පාවිච්චි කරන්න. ගොඩාක් වෙනස් වෙලා ඉඳීවි. ඔයාලගේ මනස තුල නිකන් මනෝමය වශයෙන් මේ මනෝ ප්‍රාන්තියක් නෙමෙයි ඇත්තටම වෙනස් වෙලා ඉඳී එළියින් නැයි කියයි ඔයා වෙනස් කියලා. ඔෆිස් එකට ගියාම කියයි වා හරි වෙනස්නේ කොහමද අනේ ඔම ඉන්නේ කියලා හයි. ගෙදර මහත්තයා කියයි ඔයාට දැන් වෙනද වගේ කලබලයක් නැහැ ඔයාට කේන්තියක් නැහැ කොහමද ඔම වෙනස් වුනේ කියලා. ඔයාගේ මහත්තයා මහයි නෝන මහයි කොහමද ඔම ඉන්නේ වා විතර වඩා කලබලයි නේ කියලා. ඒ කියන්නේ ඇත්තටමත් වෙනස් වෙලා ඇත්තටම වෙනස් වෙන්න. වෙනස් වීම කියන්නේ මේ විදිහට ලබන්න ඕන එක. ඒ බඳු ශ්‍රාවකෙක් සුගතියේ විමානයක ඉපදීම පිළිබඳ අපේක්ෂා දල්වන්න ඕනේ. එයා කොහොම සුගතිය තමයි යන්නේ. එයා සෝතාපන්න වීම පිණිස මේ ඊළඟ ජීවිතේ බලන්න ඕනේ. මොකද එයාට මේ ජීවිතේ සෝතාපන්නකම පැන වෙන්නේ. ඒ බඳු දක්ෂ ශ්‍රාවකත්වයක් පිණිස මේ දේශනා උපකාර වේවා. දායකත්වයේගෙන කටයුතු කොට තිබෙන්නේ යාපහුව මහව පදිංචි සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මිය දායකත්වයේගෙන කටයුතු කොට තිබෙනවා. එතුමියට අපි ආශිර්වාද කරනවා. සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මිය, ඒ මෑණියන් මේ සියලු දෙනාම රැස් වෙලා මේ මහානීය කුසලයට සම්බන්ධව අද සජීවීව ලංකාවේ ලෝකේ විශාල පිරිසක් රූපවාහිනියෙන් මේ දේශනාව නරඹනවා. මේ මොහොතේ ඒ රැස් කරගත්තා වූ කුසල් සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මිය ඇතුළු පින්නතුන්ට සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්න මේ කුසල් බලවත් වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වර්න සීමන් මහත්මාට, කරුණානායක විජේසූරිය පියතුමන්ට, රිචඩ් පෙරේරා පියතුමන්ට, කුසුමා පෙරේරා මෑණියන්ට, හැරියට් උපසීලි තොටගමුව මෑණියන්ට, නන්දාපිය සීලි හේරත් මෑණියන් ප්‍රදාන සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මියගේ නමින් මිය පරලෝගිය සියලුම ඥාතීන්ට මේ කුසල් අනුමෝදන් වේවා. සියලු දෙනාගේම ජීවිත හාත්පස ධර්මයෙන් ආලෝකමත් වේවා. සුවසේම නිවන් මඟ පූර්ණේ කරගන්නට මේ ධර්ම දාන මේ කුසල් හේතුපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම 59 වන ජන්මදිනයේ දින සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මියට සෙත් ප්‍රාර්ථනා කරන්නට මේ අවස්ථාවේ ධර්ම දානමේ කුසලයේ අරමුණක් කරගෙන තිබෙනවා. ධර්ම ශ්‍රවණයේ සඳහා පැමිණුණු සියලු දෙනාට සෙත් ප්‍රාර්ථනා කරලා තිබෙනවා. සුනිල් පෙරේරා මහත්මයාට, අකිල පෙරේරා පුතණුවන්ට, ඡායා සංදීපනී දියණියට ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. අපගේ දෙමව්පියන්ට ආශිර්වාද අනුමෝදනා සිද්ධ කරනවා. මේ උතුම් කුසලානිසංස ධර්මයන් සුවසේම ජීවිත අවබෝධය කරා යන්නට මේ රැස් වුණා වූ සියලු දෙනාටම මේ කුසල් හේතුපකාර වේවා. ඒ වගේම හොටෙල් පැරඩයිස් යාපහුව සහ ආයුර්වේද පැරඩයිස් යාපහුව කියන ආයතන දිත්වේ සභාපතිතුමන්, නිලධාරි මණ්ඩලයේ සහ සියලු කාර්ය මණ්ඩලයටද සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ ආයතනවල සියලු දෙනාටම අපි ආශිර්වාද කරනවා. නිදුක් නිරෝගී සුව චිරජීවනය, චතුරාර්ය සත්‍ය අවබෝධය, ධර්මය පිණිස මේ උතුම් දේශනාමය කුසල් දේශනා පාරමිතාවක් වේවායි අපි ප්‍රාර්ථනා කරනවා. සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මිය ප්‍රදාන ලක්වාසි ලෝකවාසි ධර්මකාමී සියලු දෙනාටත්, අපවත් වී වදාළ දරණාගම කුසල ධම්මනායක ස්වාමීන් වහන්සේ ප්‍රදාන මහා සංඝරුවනටත් මේ කුසල් නිවන් දොරටුවක් වේවා. සතරවරම් රජදරුවන්, සක්දෙවිඳුන් ප්‍රදාන සියලු දෙවියන්ටද, බ්‍රහ්මරාජ මණ්ඩලවලටද, අවීචියේ පටන් බවාග්‍රේ දක්වා විහිදී පැතිරී පවතින පෙනෙන නොපෙනෙන හැම දෙනාටමද මේ උතුම් කුසලානිසංස ධර්මයන් අමා නිවන් පිණිස නිවන් දොරටුවක් වේවා. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා.
සාදු සාදු සාදු. සදහවතුනි, සබුද්ධික සද්ධර්ම ආමන්ත්‍රණයක් ඔබ අප වෙනුවෙන් සිදු කොට වදාළ ගෞරවනීය ස්වාමින් වහන්සේ උදෙසා පරිස්කාර පූජාවන් සිදු කරන්නට අද මේ සජීව දේශනාව වෙනුවෙන් තමන්ගේ දායකත්වයෙන් කටයුතු කරන පින්නතුන්ට අපි දැන් ආරාධනා කරනවා. ඒ අනුව කොද්දකනිකායේ විමානවත්තුවේ සුනික්කිත වග්ගහයේ සඳහන් වන නන්දන විමානය අරමුණු කරගෙන මේ උතුම් සද්ධර්ම දේශනාව ගෞරවනීය ස්වාමින් වහන්සේ අප කෙරෙහි මහත් වූ අනුකම්පාවෙන් දේශනා කොට වදාළේ. ඒ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිදු කරමු. පූජනීය හසලක සීලවිමල පින්වත් ස්වාමීන් වහන්සේ ත්‍රිපිටක ධර්මවේදී ගෞරව ශාස්ත්‍රවේදී පින්වත් අපේ ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී චිරජීවනයේ ලැබේවා. තවත් බොහෝ කාලයක් අර්ථයෙන් ධර්මයෙන් මේ සසුන ආලෝකමත් කරමින් වැඩ හිඳිනට ගෞරවනීය ස්වාමින් වහන්සේට ශක්තිය ධෛර්ය ලැබේවායි අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. විමන් තැනෙන පිනක මහිම සජීව දේශනා මාලාවේ අද දේශනා වෙනුවෙන් තමන්ගේ දායකත්වයේගෙන කටයුතු කළේ යාපහුව මහව පදිංචි සමන්තා නිරෝෂණී විජේසූරිය මහත්මිය ප්‍රධාන ඥාති හිතමිත්‍රාදීන් සම්බන්ධ කරගෙන සියලු දෙනාට ධර්මාවබෝධය ප්‍රාර්ථනා කරමින් මේ පින්නතුන් පින්කමේ දායකත්වයේගෙන කටයුතු කළා. පින් මේ උතුම් වූ සද්ධර්ම ශ්‍රවණයෙන් ලද ඒ සියලු කුසල් සියලු දෙනාටම දෙලොව පරලොව මෙලොව සැප පිණිස හේතු වේවායි ප්‍රාර්ථනා කරමින් අපි එහෙමනම් සජීව දේශනාව නිමවටපත් කරනවා. හෙටත් සුපුරුදු සන්ධ්‍යාවේ ඔබව හමු වීමේ අපේක්ෂාවෙන් පින්වත් ඔබ හැම දිනාටම තෙරුවන් සරණයි.